തേല പത്ത് ജാതക്.
තවද එක් කාලයකදී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සුම්භනම් රටෙහි දේශක නම් වූ වෙළඳපළක් සහිත මහගමක් ඇසුරු කොටගෙන එක්තරා වනාන්තර ප්‍රදේශයක වාසය කරන සේක් මේ ජාතකය ජනපද කල්යාණි සූත්‍ර දේශනාව අරභයා වදාළ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජතුමා රාජ්‍යය කරන කාලයේ අප මහ බෝසතාණෝ ඒ බ්‍රහ්මදත්ත නම් රජතුමාගේ පුතුන් සියයක් දෙනා අතර හැමතෙම බාලව ඉපදුනත් ක්‍රමයෙන් ප්‍රඥාවන්ත අයෙකු බවට පත් වුණා. ඒ කාලයේ රජතුමාගේ රජකෙයි පසේ බුදුවරයන් වහන්සේ තන් වළඳනවා. බෝධිසත්වයෝ පසේ බුදුවරයාණන් වහන්සේට වතාවත් කරනවා. එක් දවසක් බෝධිසත්වයෝ මෙහෙම හිතුවා. මට සහෝදරයෝ බොහෝ ඉන්නවා. මේ නගරයේ ඉසුරු ලබන කුල සන්තක රජකම මට ලැබෙයිද නොලැබෙයිද පසේ බුදුවරයාණන් වහන්සේකින් අසා නියතයෙන්ම දැනගන්නම්. ඒ මහබෝසතාණන් වහන්සේ ඉන් පසු පසේ බුදුවරයාණන් වැඩිකල්හි පැන්ගෙන යන භාජනය වන ඩබරාවගෙන පැන් පෙරාගෙන ඇවිත් පය සෝදා තෙල් ආලේප කර දුන් පසු අන්තර් කජ්ජකය හෙවත් ප්‍රධාන ආහාර වේල් දෙක අතර අනුභවයට ගන්නා කැවිලි පසේ බුදුවරයාණන්ට වළඳවා වැඩහුන් විට උන්වහන්සේට වැඳ එකත් පස්ව සිට මෙසේ විමසුවා. ස්වාමීනි, මට සහෝදරයෝ බොහෝ ඉන්නවා. කුලසන්තක වූ රජ සැපතට මට පැමිණිය හැකිද?
ඉක් බිත්තෙන් පසේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරනවා.
කුමාරයාණනි, ඔබ මේ නගරයෙහි සිටියොත් රජකම නොලැබේ. මීට 120 යොදුනකින් එපිට ගන්ධාර දේශයෙහි තක්සලා නම් නගරයක් තිබෙනවා. ඒ නුවරට යන්නට හැකි වුණොත් ඔබ අදින් සත්වන දවස රජකම ලබනවා. අතරමග මහමාවතෙහි වනාන්තරයක් තිබෙනවා. ඒ වනාන්තරයේහි බොහෝ උපද්‍රව තිබෙනවා. ඒ වනය පසුකර යන තැනැත්තාට යොදුන් සියයක පමණ මාර්ගයක් හමු වෙනවා. එක එල්ලේම යතොත් 50 යොදුනයි. ඒ මාර්ගය අමනුෂ්‍ය කාන්තාරයක්. එහි අතරමග යක්ෂණියන් ගම් නියම් ගම් ආදි ශාලාවල එල්ලන ලද රන්තරු රිදීතරු ආදියෙන් විසිතුරු වූ වියන්නැති මහායානා පනවා රතු නෙල් පැහැයෙන් හා නොයෙක් පැහැයෙන් යුත් පාට කඩතිරයෙන් වටකොට ඇද දිව්‍යමය ආභරණයන්ගෙන් තම ආත්මභාවය සරසාගෙන ශාලාවෙහි හිඳගෙන යන එන්නා වූ පුරුෂයන් මිහිරි වූ වචනයෙන් පොළඹවාගෙන මිහිරි ගී කියා වෙහෙසට පත්ව සිටින තැනැත්තා මෙතනින් ඇවිද හිඳගෙන පැන් බොන්නැයි කැඳවා ළඟට ආවා වූ පුරුෂයන්ට ආසන පනවාදී තමන්ගේ රූප ශෝභාවෙන් හා රාග නිශ්‍රිත ඉඟි බිඟියෙන් ඇස් කොනින් බැලීමෙන් මද සිනහවෙන් පොළඹවාගෙන ක්ලේශ වශයෙන් වසඟ කොට තමන් සමග කාම සේවනය කරන කල්හි එතනදීම ලේ වගුරුව වගුරුවා ජීවිතක්ෂයට පත්වෙනවා. රූපයෙහි ඇල්ම ඇති අය රූපයෙන් සිත් ගන්නවා. ශබ්දයෙහි ඇල්ම ඇති අය මිහිරි වූ ශබ්දයෙන් සිත් ගන්නවා. සුවඳෙහි ඇල්ම ඇති අය දිව්‍යමය සුවඳින් පෙළඹෙනවා. රසය විෂය කොට ඇති සත්වයා දිව්‍යමය වූ අග්‍රභෝජනයෙන් පොළඹවා ගන්නවා. ස්පර්ශයෙහි ඇල්ම ඇති සත්වයා හිසට පයට දමන රතු කොට ඇති මනා වූ ඇතිරිලි අතුරන දිව්‍ය යහන් මගින් පොළඹවා ගන්නවා. තමාගේ ඉන්ද්‍රියයන් බිඳගෙන ඒ යක්ෂණියන් දෙස නොබලා තම සිහි කල්පනාවෙන් යුක්තව ගියේ නම් ඒ තක්සලානුවර රජකම ලබාගත හැකි.
ස්වාමීනි, එසේම වේවා. නුඹ වහන්සේගේ අවවාද ගෙන යන මං කුමක් නිසා ඉන්ද්‍රියන් බිඳගෙන යක්ෂණියන් දෙස බලන්නද? මෙසේ කියා ප්‍රතිඥාදී පසේ බුදුවරයාණන් වහන්සේ ලවා පිරිත් දේශනා කරවාගෙන පිරිත් වැලිහා පිරිත් නූලගෙන පසේ බුදුවරයාණන් වහන්සේ හා දෙමාපියන් වැඳ තමන්ගේ මාලිකාවට ගොස් තමන්ගේ සේවකයන්ට කතා කළා. මම තක්සලානුවර රජකම ගන්නට යනවා. ඔබ හැම දෙනාම මෙහි හිඳින්න.
එවිට සේවකයන් පස් දෙනෙක් මෙසේ කිව්වා. අපිත් ඔබ වහන්සේ සමග එන්නෙමු.
ඔබට එවන් වූ ගමනක් එන්නට බැහැ. අතරමග යක්ෂණියන් රූපයට ඇල්ම ඇති මිනිසයන් එවැනි වූ රූප ශබ්ද ආදීන් පොළඹවා ගන්නවා. මහත් වූ උපද්‍රව ඇති වෙනවා. මං මගේ සමර්ථකම ගැන සිතාගෙනම හිඳින්නෙමි.
කුමක්ත කුමාරයාණනි, අපි ඔබ වහන්සේ සමග යද්දී අපට මොන ප්‍රිය රූපයක් බලන්නද? අපි නුඹ වහන්සේ වගේම ධෛර්යමත්ව සිටින්නම්.
බෝධිසත්වයෝද එසේනම් සිහි ඇතිව යන්නයි කියා පස් දෙනා සමග මගට බැස්සා. යක්ෂණියන් ගම් ආදිය මවාගෙන සිටියා. ඒ පුරුෂයන් අතරින් රූපයට ඇල්ම ඇති අය ඒ යක්ෂණීන්ගේ රූපය දැක ප්‍රීතිමත් වුණා. බෝධිසත්වයෝ මෙහෙම විමසුවා.
කුමක්ද පින්වත, පසුබා යන්නේ ඇයි?
කුමාරයාණනි, මගේ පාරි දෙනවා. මද වේලාවක් ශාලාවේ හිඳගෙන ඉඳලා එන්නම්.
එම්බල පුරුෂය, මොවුන් යක්ෂණියෝ. මොවුන් ගැන සිතන්න එපා.
යමක් වේනම් එසේම වෙත්තෙන්. වෙන දෙයක් මම බලාගන්නම්. කුමාරයාණනි, මම නම් යන්නේ නැහැ.
එසේනම් ඔබගේ අකීකරුකමින් වන දෙය ඔබටම විඳ දරා ගන්න වේවි. බෝධිසත්වයෝ එසේ කියා අනෙක් පුරුෂයන් සතර දෙනා සමග යන්නට පිටත් වුණා. රූපයට කැමති වූ ඒ පුරුෂයා යක්ෂණියන් ළඟට ගියා. ඒ යක්ෂණියන් ඔහු හා කාමසේවනයෙහි යෙදී එතනදීම ඔහු මරවා ඉදිරියට ගොස් වෙනත් ශාලාවක් මවා ආතත විතත ආදි වූ නොයෙක් තූර්ය භාණ්ඩයන්ගෙන ගී ගායනා කරමින් සිටියා. එතනද ශබ්දයට කැමති පුරුෂයා නතර වුණා. යක්ෂණියෝ ඔහුවද මරා නැවත ඉදිරියට ගොස් නොඑක් ආකාරයේ වූ සුවඳ කරඬු පුරවා සල්පිල් සාදාගෙන සිටියා. සුවඳට කැමති පුරුෂයා එතන නතර වුණා. ඔහුද අනුභව කොට ඉදිරියට ගොස් අගනා රස ඇති දිව්‍ය භෝජන බඳුන්වල පුරවා බත් කඩ මවාගෙන සිටියා. රසයට කැමති වූ පුරුෂයා එහි නතර වුණා. ඔහුවත් අනුභව කළ යක්ෂණියෝ ඉදිරියට ගොසින් නොයෙක් ආකාරයේ දිව යහන් සාදාගෙන සිටියා. ස්පර්ශයෙහි කැමති පුරුෂයා එතන නතර වුණා. යක්ෂණියෝ ඔහුවද අනුභව කළා. අන්තිමේදී බෝධිසත්වයෝ තනි වුණා.
එක් බිත්තෙන් එක් යක්ෂණියක් මෙහෙම හිතුවා. ඒ කාන්තයෙන්ම මේ පුරුෂයා ඉතා මෘදුයි. මම් මොහුව කාදමා මිස නතර නොවෙමි. මෙසේ සිතා බෝධිසත්වයන් පිටුපස ගියා. වනයේ දැවකර්මාන්ත පිණිස ලී කැපීමට වනයට ගිය මිනිස්සු යක්ෂණියගෙන් මෙහෙම ඇහුවා.
නුඹට ඉදිරියෙන් යන මේ තැනැත්තා නුඹගේ කවුද?
ස්වාමි දරුවනි, මා කුඩා කල සිට ප්‍රිය කළ ස්වාමි පුරුෂයා.
එවිට ඒ මිනිස්සු බෝධිසත්වයන්ගෙන් මෙසේ විමසුවා. පින්වත, මේ සියුමැලි මල්දමක් වැනි රන්වන් පැහැයක් ඇති කුමාරිකාව තමන්ගේ දෙමව්පියන්ද හැරදා ඔබ පසුපස එනවා. ඇයි ඔබ ඇයට පීඩා නොදී ඇරගෙන යන්නේ නැත්තේ? පින්වතුනි, මෙය ස්ත්‍රියක් නොවේ, යක්ෂණියක්. ඇය මාගේ මනුෂ්‍යයන් පස් දෙනෙක්ම අනුභව කළා.
පින්වතුනි, පුරුෂයෝ කෝපයට පත් වූ විට ස්ත්‍රීන් යක්ෂණියන් හා ප්‍රේතයන්ට සමාන කොට කතා කරනවා.
යක්ෂණිය එසේ කියා යන ගමන් ගර්භණී ස්වරූපයක් මවා නැවත එක් දරුවකු ලැබුවා වූ රූපයක් දක්වා බෝධිසත්වයන් පසුපස්සෙහි යන ආකාරය දක්වන්නට වුණා. බෝධිසත්වයෝ ඇය යක්ෂණියක බව කියමින් ගොස් තක්සලා නුවරට පැමිණුණා.
ඒ යක්ෂණිය පුතු අතුරුතන් කොට තනිවම බෝධිසත්වයන් පසුපසින් ගියා. බෝධිසත්වයෝ එම නගරයෙහි වාසල් දොරට පැමිණ එක් ශාලාවක නැවතුණා. බෝධිසත්වයන්ගේ තේජස නිසා එතුළට යාමට අපොහසත්ව යක්ෂණිය දිව්‍ය රූපයක් මවාගෙන ශාලාව ඉදිරියේ සිටියා.
එවිටම තක්සලා නුවර මැද්දෙන් රජතුමා උද්‍යානයට යමින් සිටියා. රජතුමාට ඇය කෙරෙහි පිළිබඳ සිතක් ඇති වුණා. දරුව, මෑට ස්වාමියෙකු සිටින නොසිටින බව දැනගෙන එන්න. මෙසේ කියා පුරුෂයෙකු පිටත් කර යවුවා. ඒ පුරුෂයා ඇය කරාවිත් ඔබට ස්වාමියෙක් සිටිනවාද?
එසේ පුරුෂයෙනි, මේ ශාලාවෙහි සිටින පුරුෂයා මා කුඩා කාලයේ සිටම කෑම් ඇඳීම් ආදිය දීලා මට ස්වාමිව සිටි තැනැත්තායි.
යක්ෂණිය කීවා. බෝධිසත්වයෝ එවිට මෙසේ පැවසුවා. මෙය මාගේ ස්ත්‍රිය නෙවෙයි, මෙය යක්ෂණියක්. මෙය මාගේ මනුෂ්‍යයන් පස් දෙනෙක්ම අනුභව කළා.
පින්වත් පුරුෂය, ස්වාමි පුරුෂයෝ කෝපයට පත් වූ විට යම් දෙයක් කටට ආවේද එයම කියනවා.
යක්ෂණිය පැවසුවා. රාජපුරුෂයා දෙදෙනාගේ බස් අසා ඒ බව රජතුමාට දැන්නුවා. රජතුමා, හිමියකු නැති භාණ්ඩය රජතුමා සන්තකය කියා යක්ෂණිය කැඳවා ඇතුපිට තබා නුවර පැදකුණු කර ප්‍රාසාදයට නැගී ඇය අගමෙහෙසුන් තනතුරට පත් කළා. ඒ රජතුමා හිස සෝදා නා සුවඳ විලවුන් ගල්වා සන්ධ්‍යාවේ ආහාර අනුභව කොට ශ්‍රී යහන මතට නැග්ගා. ඒ යක්ෂණිය තමන්ට සුදුසු ආහාරයක් අනුභව කර සියලු ආභරණයෙන් සැරසී සුවඳ විලවුන් ගල්වා ශ්‍රී යහන මත්තෙහි රජතුමා සමග සිටියා. රජතුමා රතිසුවය විඳ සැතපුණු විට යක්ෂණිය හඬන්නට වුණා. සොඳුර, නුඹ කුමක් නිසා හඬන්නේද?
දේවයන් වහන්ස, මම නුඹ වහන්සේ විසින් අතර මගදී දැකගෙන එන ලද තැනැත්තියක්. නුඹ වහන්සේගේ අන්තප්පුරයෙහි තව බොහෝ ස්ත්‍රීන් ඉන්නවා. මං ඒ භාර්යාවන් අතර ඉන්නකොට තිගේ මව්පිය ජාති ගෝත්‍ර දන්නේ කවුරුද? අතර මගදී දැකගෙන එන ලද්දයක් නොවේද කියා පීඩාවට පත් අයකුමෙන් කරබාගෙන සිටින්නට සිදු වෙනවා. ඉදින් නුඹ වහන්සේ සියලු රාජ සම්පත්තීන්ද ආඥාවද මට දෙන්නේ නම් මගේ සිත රිදවන බස් කියන්නට කවුරු නම් සමත් වෙයිද?
සොඳුර, මට සියලුම රටවාසීන් නැමෙන්නේ නැහැ. මං උන්ට නායක වෙන්නේ නැහැ. යම් කෙනෙක් රාජ ආඥාව කඩකොට නොකළ යුතු දෙයක් කරත්ද ඔවුන්ට නායක වෙනවා. මේ කාරණය නිසා ඔබට සියලු රජ ඉසුරුත් රාජ ආඥාවත් දෙන්නට නොහැකි.
දේවයන් වහන්ස, රටෙහිත් නගරයේත් ආඥාව දෙන්නට නොහැකි නම් මාලිගාවෙහිත් අන්තප්පුරයෙහිත් වසන අය මා යටතේ සිටින අයසේ ආඥාවක් දුන මැනවි.
රජතුමා ඇයගේ ස්පර්ශයෙන් බැඳී ඇගේ වචන ඉවත් කළ නොහැකිව මෙසේ පැවසුවා. හොඳයි සොඳුර, මේ අන්තප්පුරේ වසන්නාවුන් නුඹ යටතේ පවත්තා ලෙස ආඥාවක් දෙන්නම්. ඔබ ඔවුන් ඔබ යටතට ගන්න.
යහපති ස්වාමීනි.
මෙසේ කියා එය පිළිගත් යක්ෂණිය රජතුමා නින්දට ගිය විට යක්ෂපුරයට ගොසින් යක්ෂයන් කැඳවාගෙන විත් අනතුරුව ඇය විසින්ම රජතුමා මරණයට පත් කළා. රජතුමාගේ ඇට පමණක් ඉතිරිවනසේ සියලුම සම් මස් නහර ලේ අනුභව කළා. සෙසු යක්ෂයෝ අන්තප්පුරය ඇතුලේ මහ වාසල දොරෙහි සිට ඇතුළත සිටින කුකුලන් බල්ලන් ආදි කොට වූ සියල්ලම අත් නොහැරකා ඇට පමණක් ඉතිරි කළා. පසුදින මාලිගාවෙහි දොරවල් වසා තිබෙන අයුරින්ම තිබෙනු දැක මිනිස්සු පොරෝවලින් දොරවල් පලා ඇතුළට වැද සියලු මාලිගාව ඇටවලින් පිරී තිබෙනු දැක මෙසේ කියන්නට වුණා. ඒ කාන්තේන්ම මේ ශාලාවෙහි නිදිගත් පුරුෂයා මේ මාගේ ස්ත්‍රිය නොවෙයි, යක්ෂණියකි. කී කතාව ඇත්ත? රජතුමා ඇයව තමන් කිසිවක් නොදන්නා නිසාම තමන්ගේ බිසෝ තනතුරෙහි තැබුවා. ඕතුමෝ යක්ෂයන් කැඳවාගෙන පැමිණ සියලු ජනයා කා පලා ගිහින්.
බෝධිසත්වයෝ එදවස ශාලාවෙහි පිරිත් වැලි ඉස පිරිත් නූල වටකොටගෙන කඩුව අතින්ගෙන සිටින අතරම අරුණ නැගුණා. මිනිස්සු මුළු රාජමාලිකාව ඇතුළේ හා මිදුලේ තිබූ ඇට අද්දවා කසල හැර ශුද්ධ පවිත්‍ර කොට ගොඩගසා එය මතුපිට සතර ආකාර වූ සුවඳින් ආලේප කර සුවඳ මල් විසුරුවා සුවඳ මල් තැන තැන එල්ලා සුවඳ දුම් අල්වා පුන් කලස් තබා ධජ පතාක හා කෙසෙල් ගස් ආදිය බැඳ දිව්‍ය විමානයක් මෙන් සරසා රජ පදවිය කුමාරයාණන්ට ලබා දෙන්නට සැරසුණා.
එසමයෙහි රජ පිරිස නම් මෙක් මෙසමයෙහි බුදු පිරිසය. එසමයෙහි රජකමට පත් වූ කුමාරයෝ නම් තිලෝගුරු සම්මා සම්බුදු රජ වූ මම්ම වේදයි තමන් වහන්සේ දක්වා වදාළසේක.
තේලපත්ත ජාතකය සරල සිංහල බසින් රචනා කළේ ආචාර්ය W.A. අබේසිංහ. ඉදිරිපත් කළේ වත්සලා සමරකෝන් උපුල් රංජිත් හේවාවිතාන ගමගේ.
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයීය ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයීය සමකාලීන ඉන්දියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ නිෂ්පාදනයකි.